ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍ර විෂයාංක 1 නිෂ්පාදක බදු විශේෂ විධිවිධාන යටතේ නියමයේ අනුමත කිරීම ඉදිරිපත් කිරීම ආචාර්ය උපාලි පන්නලගේ අමාත්‍යතුමා
අරු කතානායකතුමනි අද දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂයාංක 1 නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයේ පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම සඳහා මම ඉදිරිපත් කරමි
ආචාර්ය හර්ෂණ සූර්යප්පරම මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 16ක් තියෙනවා
ගරු කතානායකතුමනි බොහොම ස්තුති අවස්ථාව සූදානම් කර දුන්නට
ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහෙනි
එසට් නිවේදනය පිළිබඳව 2025 වර්ෂයේ ජනවාරි මාස 31 වෙනි දින නිකුත් කරනු 24:21 ඇලිරක් 42 දරන ගැසට් නිවේදනය පිළිබඳවයි අද මේ විවාදයට ප්‍රස්තුතය වෙලා තියෙන්නේ. ඒ කටයුත්තේදී ගරු කතානායකතුමනි මේ අලුතෙන් තියෙන අපි රටට වාහන ආනයනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සූදානම් කරලා දීලා ක්‍රමක්‍රමයෙන් පොදු ජනතාවට අවශ්‍ය කරන මගී ප්‍රවාහන බස් රථ පළවෙනි කාණ්ඩෙත් නිෂ්පාදන ආර්ථිකයට සදාළ කරන ප්‍රවාහන වාහන සඳහා දෙවැනි අධියරේත් පෞද්ගලික වාහන සඳහා තුන්වැනි අධියරේත් යනාදී විදිහට ඉතාමත් ක්‍රමවත් වැඩපිළිවෙලක් වර්තමාන ආණ්ඩුව මේකට ඉදිරිපත් කෙරුණා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ අපි දන්නවා කඩා වට්ටලා තිබුණු ආර්ථික ක්‍රමවේදයක් තිබුණු රටකටයි මේ වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කරවන්නේ. ඒ කියන්නේ වසර 5කට ආසන්න කාලයක් රටට වාහන ගෙන්නන්නේ නැති කාලයක නැවත වතාවක් ඒ ආනයනය සඳහා අවසර දීමේදී ඉතාමත් කල්පනාකාරීව සුපරීක්ෂාකාරීව මේ පිළිබඳව හොයලා බලලා තමයි මේ වර්තමාන රජය වගකිය යුතු රජයක් විදියට වැඩ කටයුතු කළේ. එහිදී අපි දන්නවා දැනට පෙට්‍රල් සහ ඩීසල් වාහන වලට ඉහළ අගයක බදු ප්‍රතිශක්තියකුත් නමුත් අර ආරම්භ කරපු අවස්ථාවේදී විදුලියෙන් ක්‍රියාත්මක කරන විද්‍යුත් වාහන එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් වෙහිකල් සඳහා ඉතාම අඩු අගයක තමයි මේ බදු ප්‍රතිශතයන් පැවතුනේ. එතකොට මේ බදු ප්‍රතිශතයන් අතරතුර යම් කිසි නොගැලපීමක් තිබුණොත් එහෙම අවස්ථාවක් ලැබෙනවා වැඩියෙන් වාහන රටට ආනයනය වෙනකොටත් ඒ තුලින් බලාපොරොත්තු වෙන ආදායම අඩු වෙන්නටත් රටේ තියෙන සංචිතවලට තියෙන අවදානම වැඩි වෙන්නටත් මේ තුලින් අවස්ථාව එළඹෙනවා. ඒ නිසා තමයි ඒ සම්බන්ධයෙන් රජය කල්පනාකාරී කරලා මේ පෙට්‍රල් ඩීසල් වාහන වලට තිබුණු බදු ප්‍රතිශතය සහ ඉලෙක්ට්‍රික් වාහන වලට තිබුණු බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. එතකොට අපි බලන්නට ඕන කරනවා කල්පනා කරලා මේ බදු ප්‍රතිශතය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ ආනයන බදු එක්සයිස් ඩියුටි එක ක්‍රියාත්මක වෙන්නේ වාහනේ තියෙන වටිනාකමට වැලියු එකට සාපේක්ෂව නෙමෙයි. ඒක ක්‍රියාත්මක මේ එක්සයිස් ඩියුටි එක ක්‍රියාත්මක කරන්නේ ඒ වාහන කාණ්ඩයට එහෙම නැත්නම් පෙට්‍රල් වාහනයක්ද ඩීසල් වාහනයක්ද හයිබ්‍රිඩ් වාහනයක්ද ඉලෙක්ට්‍රික් වාහනයක්ද ඒ තුලින් පරිසරයට මුදාහැරෙන පරිසර දූෂණයට සම්බන්ධ කරන කාරකයන් උපයෝගී කරගෙන පරිසර දූෂණය අවම කිරීම සඳහා ඩීසල් වැනි වාහනවලට වැඩි බදු ප්‍රතිශතයකුත් වැඩි බදු ප්‍රමාණයකුත් පෙට්‍රල් වාහනවලට වැඩි බදු ප්‍රමාණයකුත් හයිබ්‍රිඩ් වලට ඊළඟට බදු ප්‍රමාණයක් සහ ඉලෙක්ට්‍රික් වාහන සඳහා බදු ප්‍රමාණයකුත් තමයි අය කරන්නේ. ඒ කියන්නේ මං කලින් පැහැදිලි කරා වගේ බදු ප්‍රතිශතයක් නෙමෙයි තියෙන්නේ. පෙට්‍රල් ඩීසල් වාහන බැලුවොත් එහෙම CC capacity එකට එහෙම නැත්නම් cubic centimeters වලට අනුකූලව ඒ අදාළ සූත්‍රයට අනුව ගණනය කරනු මුදලමය වටිනාකමක් තමයි ඒකට එක්සයිස් ඩියුටි එක විදියට අනුගමනය කරන්නේ. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රික් වාහන වලටත් මේකේ kilowatt capacity එක අනුව ගණනය කරලා ඒ kilowatt කාණ්ඩයට අදාළ බදු ක්‍රමයක් තමයි මේ ගැසට් එක තුලින් හඳුන්වා දෙන්නේ. මං පොඩි උදාහරණයක් දෙන්නම් පැහැදිලි කර ගැනීම සඳහා. දැනට ශීර්ෂාංක 87.3 යටතේ තියෙනවා HS කෝඩ් කාණ්ඩය යටතේදී අවුරුදු 2කට වඩා නොපැරණි ඉදිරියට පැදවීම සඳහා විදුලි මෝටරයක් පමණක් සහිත වාහන කාණ්ඩය සඳහා ඒකක සඳහා කිලෝවෝට් එකකට රුපියල් 18,100ක් මේ උදාහරණය මං දුන්නේ මේක චාර්ජ් කරන්නේ මේ ටැක්ස් එක මේ එක්සයිස් ඩියුටි එක චාර්ජ් කරන්නේ ප්‍රතිශතයක් වශයෙන් නෙමෙයි මේකේ කිලෝවෝට් කැපැසිටි එකට අනුගතව තමයි නමුත් යම්කිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා කම්පැරටිව් පර්පසස් වලට එහෙම නැත්නම් සංසන්දනාත්මකව මේ පිළිබඳව බලනකොට අපිට අවබෝධයක් ලබා ගැනීමට මම ඒක වටිනාකම් වලටත් පරිවර්තනය කරලා ඒ වටිනාකම් තුලින් යම් අදහසක් ලබා ගන්නට උත්සාහයක් අපි ලබා ගමු. ඒ කියන්නේ දළ වශයෙන් රුපියල් මිලියන 5කට වඩා වැටි වටිනාකමකට පෙට්‍රල් කාණ්ඩයේ වාහනවලට ඒ කියන්නේ CC 1500ට අඩු කාණ්ඩයේ වාහනවලට 80%ක බද්දක් තියෙන වෙලාවක අපිට කලින් පැවතුනේ ඉලෙක්ට්‍රික් වාහනවලට 15%ක් කිලෝවෝට් 100ට අඩු කාණ්ඩයේ වාහන සඳහා ඒ වගේම තමයි මිලියන 13ට අඩු වාහන සඳහා පෙට්‍රල් කාණ්ඩයට පෙට්‍රල් ඩීසල් කාණ්ඩයට 195ක විතර බද්දක් කියනකොට ඉලෙක්ට්‍රික් කාණ්ඩයට තිබුණේ 22ක වගේ අඩු බදු ප්‍රතිශතයක්. මෙන්න මේ ගැටලුව निराකරණය කරවා ගැනීම සඳහා එහෙම නැත්නම් මේ බදු ප්‍රතිශතයන් අතර තිබුණු විශාල පරතරය අඩු කරවා ගැනීම තුලින් මම අර මුලින් කිව්වා වගේ රටේ සංචිත වලට තියෙන බලපෑම අවම කරගෙන ආදායම උපදවා ගන්නට අවශ්‍ය තල්ලුව ලබා දීමට තමයි මේ විදිහට සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ. ඒ අනුව අලුතෙන් ක්‍රියාත්මක කරන මේ බදු ක්‍රමවේදයට අනුව අපි මුලින් සඳහන් කරා වගේ ජනවාරි මාස 31 වෙනිදා සිට නිකුත් කරන ලද මේ ගැසට් එකට අනුව මේ වෙනකොට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ තුලින් ලැබෙන වාහනවලට රටට එන වාහනවලට උදාහරණයක් විදිහට EV කාණ්ඩයට මිලියන 5 සීමාවට 30%කට පමණ අපි ප්‍රතිශතයක් විදිහට කොස්ට් එක ඉන්ෂුරන්ස් එක ෆ්‍රේට් එක ගලපලා එහෙම නැත්නම් පිරිවැය රක්ෂණය සහ නැව්ගාස්තු ගලපලා ගත්තොත් ප්‍රතිශතයක් විදිහට දල වශයෙන් ගලපලා ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රික් කාණ්ඩයට දල වශයෙන් 30%ක විතර ප්‍රතිශතයක් විදිහටත් මිලියන 13 දක්වා තියෙන කාණ්ඩය සඳහා ඉලෙක්ට්‍රික් වාහනයකට 44%ක ප්‍රමාණයකුත් සාපේක්ෂව පෙට්‍රල් කාණ්ඩයට තියෙන 195%ට සාපේක්ෂව ඒ වගේම රුපියල් මිලියන 18ට වඩා වැඩි කාණ්ඩය සඳහා ඉලෙක්ට්‍රික් වාහනවලට 134%ක ප්‍රතිශතයක් ඒ වගේම පෙට්‍රල් කාණ්ඩයට 211%ක වගේ ප්‍රතිශතයක් තමයි මේ තුලින් අය කරන්නේ. මෙසේ කිරීමට හේතුව තමයි ගරු කථානායකතුමනි මේ ආර්ථිකය ගොඩනගන්නට අවශ්‍ය කරන තල්ලුව ගන්නට මේ කඩා වට්ටලා දාලා තියෙන රට නිසි ක්‍රමවේදයකට නැතුව ගමන් කරන රට මේ තුලින් උපයා ගන්න ආදායම රටේ නැවතිලා තියෙන සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නට අලුතෙන් සංවර්ධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරවන්නට රජයට අවශ්‍ය ආදායම් උපයා ගන්නා ප්‍රධාන මූලාශ්‍රවලින් එකක් තමයි රටට වාහන ආනයනය කිරීමේදී ලැබෙන මේ වටිනාකම් මේ බදු ප්‍රමාණයන්. ඒ වගේම මේ වසර 5කට පසුව කාලයකදී අපි වාහන ආනයනය කරනකොට කරුණු ගණනාවකින් බලන්නට ඕන. ඒවා එක පැත්තකින් ලංකාවේ තියෙන වටපිටාව අනිත් පැත්තෙන් ලෝකයේ තියෙන වටපිටාවත් සලකලා බලන්නට ඕන. Economic challenges across the world is not helping the country at any given time. Therefore, we need to consider a macroeconomic policy that stabilizes the Sri Lankan economy, considering the realities that we face on a day-to-day basis. ඒ වගේ ඒ තුලින් මේ ආර්ථිකය ස්ථාවර කිරීමේ වැඩ කටයුත්තේදී අපි දන්නවා රටේ තියෙන සංචිතවලට තියෙන බලපෑම අවම කරන්නට ඕන. අපේ විදේශ විනිමය අනුපාතයන්ට තියෙන බලපෑම අවම කරගෙන ඒ තුලින් අපේ ඉම්පෝර්ටර්ස්ලට එක්ස්පෝර්ටර්ස්ලට අපනයනකරුවන්ට සහ ආනයනකරුවන්ට අවශ්‍ය සහාය ලබා දෙමින් එක පැත්තකට ඒ වගේම තමයි රටේ ඉන්න හැකියාවක් තියෙන මේ වගේ අවස්ථාවකදී පවා වාහනයක් ගෙනෙන්නට හැකියාව තියෙන රජයට අවශ්‍ය කරන ආදායම වෙනුවෙන් බදු කන්ට්‍රිබියුෂන් එක දීලා ඒ හැකියාව තියෙන පිරිසට අවස්ථාව උදා කරලා දෙනවා වගේම අර අපි කලින් සඳහන් කර රාජ්‍ය ආදායම ඉහළට වැඩි කරවා ගැනීමේ මේ සමස්ත ක්‍රමවේදය තුලයි මේ බදු ප්‍රතිශතයන් ඉතාමත් සුපරීක්ෂාකාරීව සූදානම් කරලා තියෙන්නේ. මේ කටයුත්ත සාර්ථක වෙලාද කියලා බලන්නට හොඳම නිර්ණායකය තමයි ගරු කථානායකතුමනි මේ වැඩපිළිවෙල මේ දක්වා සාර්ථක වෙලා තියෙනවාද කියලා අපි පසු විපරමක් කරලා බලනකොට එහෙනම් රජයක් විදිහකට මේ තුලින් බලාපොරොත්තු වෙච්ච බදු ආදායමක් තියෙනවා. මේ වෙනුවෙන් අපි ඕපන් කරන්නට බලාපොරොත්තු වෙච්ච LC ප්‍රමාණයක් තියෙනවා. මේ සියලු දර්ශකයන්ගෙන් රජයට පැහැදිලිවම පේනවා මේ ගත්තු තීරණය ඉතාමත් සාර්ථක විදිහට මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවාය කියලා. ඒ තුලින් රටට අත්‍යවශ්‍ය කරන වාහන ෆ්ලීට් එක ලැබෙමින් පවතින අතර අපේ සංචිතවලට තියෙන බලපෑම අවම කරගෙන වාහන ඉම්පෝර්ටේෂන් එකටත් ඉඩ ලැබිලා ඒ වගේම තමයි රාජ්‍ය ආදායමත් අපි බලාපොරොත්තුණු ආකාරයටම ඉහළ ගිහින් තියෙනවා මේ වාහන ආනයනය කිරීම තුළින්. ඒ වගේම මේ වැඩපිළිවෙල තුළින් අය කරගන්නා බදු රටේ සංවර්ධනයට මං මුලින් සඳහන් කරා වගේම අවශ්‍ය කටයුතු කාරණා සඳහා තමයි මේක යොමු කරවන්නේ. ඒ කියන්නේ එක පැත්තකින් බලනකොට රටේ ඉතාමත් අපහසුතාවයට පත්වෙලා ඉන්න ජනතාවට අවශ්‍ය කරන සහන එක පැත්තකින් ලබා දෙනකොට අපේ නිෂ්පාදනයේ යෙදිලා සිටින කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන පහසුකම් තව පැත්තකින් ලබා දෙනකොට රටේ ඉන්න පාරිභෝගික ජනතාවට අවශ්‍ය සහනයන් තව පැත්තකින් ලබා දෙන මේ සියලුම ආකාරයේ කටයුතු වලට තමයි මේ බදු ආදායම
කාල සීමාවක් තියෙනවා.
මේ බදු ආදායම අපි ප්‍රයෝගී කරගන්නේ. ඒ වගේම තමයි මේ වැඩ කටයුත්ත සාර්ථක කරනකොට එක පැත්තකින් ආදායම වගේ බලනවාම අනිත් පැත්තෙන් රජය වියදමත් ඉතාමත් මනාලෙස කළමනාකරණය කරගෙන නිදෙන නිසා රටේ ආර්ථිකය ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමකට මේ වෙලාවේ පැමිණිලා තියෙනවා. මේක ගමනේ ආරම්භය විතරයි. අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ කටයුත්ත සාර්ථකව කරගෙන තව දුරටත් මේ ආර්ථික වර්ධන වේගය ඉදිරියට පවත්වාගෙන රටට අවශ්‍ය amidst the global challenges, honorable speaker, we are determined to continue with timely intervention, with the necessary discussions along with other appropriate parties relating to the global challenges, in order to make sure we provide the necessary facilitation for our business community, for the private sector, particularly to the SME sector of the country, to ensure adequate financing is available, that financing is able to access at an affordable level, honorable speaker. That's a very important point. During the time the current government managed this economy, the interest rates of the country has stabilized and come to a level, to a single digit level in many occasions. We would like to hear from, particularly from the state banks and of course from the private banks also, providing necessary assistance to the SME sector to ensure that push is given, that support is given with the reduction of rates to this vulnerable segment across the business community. In addition to that one, honorable speaker, inflation is contained continuously, allowing consumers to access necessary items at an affordable price. That is not the best practice considering the level of prices at which it was earlier. We are continuing to see what amendments, what changes, what facilitation can be done to increase that accessibility.
See, at the same time,
to ensure, I'll take one more minute, honorable speaker, to ensure producer competitiveness, we need to make sure our exporters are able to export the goods at a competitive rate to the world. Therefore, by making sure the required dollar income is brought into the country, we are able to repay our debt. We are sitting on a mountain of debt due to bad economic policies, wrong economic policies, borrowing at commercial rates by the previous governments who are preaching from the other side to us. We need to ensure this issue is contained and solution is provided. Therefore, current government has implemented many necessary solutions given the context, particularly considering the global context as well. I'm sure we should be able to explain more during the debate. Thank you very much for the time allocated.
Divahare Sandaha Parliament to Attitavanava, Navata Rasima Pastoru Ikata.